අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝවන් පුංචි දුවේ පුතේ රුහුණු ගුවන් විදුලි සේවයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන රුහුණු ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහනට තමයි පුංචි ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් දරුවනේ ඔයාලට අද හතර ශ්‍රේණියේ මව්බස පාඩමක් කියලා දෙන්න තමයි මම මේ සූදානම් වෙලා ඉන්නේ. ගුරුතුමියගේ නම සුලෝචනා හෙට්ටිආරච්චි. එතකොට ගුරුතුමිය උගන්වන්නේ ගාල්ල පද්දේ ගම ක්‍රිස්තු දේව බාලිකා විදුහලේ. හරි. අද අපි ඉගෙන ගන්න පාඩම තමයි දුවේ පුතේ ඡේදයක් කියවන්නත් ඒ ඡේදයෙන් අහන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නේ කොහොමද කියලත්. ඉතින් මගේ පුංචි දුවේ පුතේ ඔයාලගෙන් මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මගේ දරුවෝ දන්නවද කොග්ගල මහා ප්‍රඥා ලෙස හඳුන්වන්නේ කවුද කියලා? මම එහෙම කිව්වම මම දන්නවා. ගොඩාක් දරුවෝ ඉතා ඉක්මනින් කිව්ව නේද කවුද කියලා. අමතකුණු අයත් ඇතිනේ. මම ඒ අයට තවත් ලේසි කරන්නම්. මේ කියන පුද්ගලයා හෙලේ මහා ගත්කරු ලෙසත් හඳුන්වනවා. ඒ වගේම තමයි දුවේ පුතේ දකුණු පළාතේ උපන් කොග්ගල කියන ගමේ ජීවත් වෙච්ච මේ පුද්ගලයා අතින් කෙටි කතා, නවකතා ආදී විශාල වශයෙන් පොත් ප්‍රමාණයක් ලියවෙනවා. ඉතින් ඒ අතරින් ඔයාලා හොඳින්ම අහලා තියෙන මඩොල් දූව පොත රචනා කරන්නෙත් මේ පුද්ගලයාම තමයි. ඉතින් පුතේ දුවේ ඒ වෙන කවුරුත් නෙවෙයි. අපේ රටේ සාහිත්‍යයට විශාල සේවයක් කළ මාටින් වික්‍රමසිංහ මහතා. ඉතින් මාටින් වික්‍රමසිංහ මහතාට අන්වර්ථ නාම කිහිපයකුත් තියෙනවා. හෙලේ මහා ගත්කරු, ඒ වගේම තමයි කොග්ගල මහා ප්‍රඥා ලෙස හඳුන්වන්නේත් මාටින් වික්‍රමසිංහ මහතා තමයි. ඉතින් දුවේ පුතේ පාඩමට යන්න කලින් මම එතුමා ගැන පොඩි විස්තරයක් ඕගලන්ට ඉදිරිපත් කරනවා. මම මුලින්ම කිව්වා මාටින් වික්‍රමසිංහ මහතගේ උපන් ගම කොහේද කියලා. මතකද දකුණු පළාතේ කොග්ගල ගමේ කියලා තමයි මම කිව්වේ. එතුමට ඉගෙන ගන්න නම් ගොඩාක් බාධක ආවා. ඉතින් පුතේ ඒ දේවල් වලින් එතුමා කවදාවත් දුක් වෙන්නේ දුක්ුණේ නැහැ. ඉතින් ඒ නිසා එතුමා තමන්ගේ ජීවිතේ ලැබපු ගොඩාක් අත්දැකීම් උපයෝගී කරගෙන තමයි පොත් ලියන්න පටන් ගන්නෙ. අපි දන්නවා මාටින් වික්‍රමසිංහ යන නම ඇහුවම ගොඩාක් දෙනෙක් දන්න ඉස්සෙල්ලම මතක් වෙන පොත තමයි පුතේ මොකක්ද? මඩොල් දූව කියන පොත. එහෙම නේද දරුවනේ? ඉතින් ඊළඟට පොත් පෙළක් තියෙනවා. මොනවද බලමු අපි? ගම් පෙරළිය, කලියුගය, සීතා, අපේ ගම, මෙන්න මේ වගේ පොත් දිග ලැයිස්තුවක් තියෙනවා. ඉතින් කියවන්න හරීම ආසයි. ඒ වගේම ඉතාමත් රසවත් පොත්. දැනට මෙතුමා නමින් කෞතුකාගාරයක් පවත්වනවා. ඒකට කියනවා මාටින් වික්‍රමසිංහ මහජන කෞතුකාගාරය කියලා. ওই විදිහට තව බොහෝ විස්තර තියෙනවා මෙතුමා ගැන කියන්න. නමුත් කාල වේලාව නිසා අපි අපේ පාඩමට සම්බන්ධ වෙමු දැන්. මගේ පුංචි දුවල පුතාලා දන්නවද මෙතුමා ලියපු පොත් අතරින් ළමා කතා දෙකක් තමයි මඩොල් දූව සහ අපේ ගම කියන පොත් දෙක. ඔයාලා කියලාවත් කියවලත් ඇති, ඒ වගේම දැකලත් ඇති. ඉතින් මේ පොත් දෙකෙන් අපි අපේ හතර ශ්‍රේණියේ විෂය නිර්දේශයට ඡේද කිහිපයක් උපුටාගෙන තියෙනවා. පොත් දෙකම හරිම රසවත්. ඔයාලටත් කියවන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අපේ ගම කතා පොතේ එන ඡේදයක් පාඩමට යොදා ගන්නවා. ඊට කලින් අපි මේ අපේ ගම කියන කතා පොතේ මොනවද ඇතුළේ තියෙන්නේ කියලා අපි දැනගෙන ඉන්න ඕනි නේද? මම පොඩි විස්තරයක් කරන්නම්. දකුණු පළාතේ පුංචි ගමක වාසය කරපු ඔයාලා වගේ කුඩා දරුවෙකුගේ සිතුම් පැතුම්, ඒ වගේම ඔහු ඔහුගේ ගමේ පරිසරය දැකපු ආකාරය, ඔහුගේ ගමේ ජීවත් වෙච්ච විවිධ ගැමියන්ගේ චරිතවල ඔහු දුටු දේවල්, ගස්කොළන්, ඇලදොල, ගංගා, ගමේ දක්නට ලැබුණු විශේෂ දේවල් අන්තර්ගත වෙනවා මම මේ කියන අපේ ගම කතාපොතට. ඉතින් ඔයාලත් මේ ලස්සන ළමා කතාපොත කියවනවා නම් මේ පොත කියවද්දී හරි අපූරුවට ගමේ විස්තර මැවෙන්න ගනීවි. ළමයි අතර ඉතාමත් ප්‍රසිද්ධ කතාපොතක්. ඉතින් දුවේ පුතේ, මේ පොතෙන් උපුට ගන්න ඡේදයක් අපි පාඩමට සම්බන්ධ කර ගන්නවා. මම දන්නවා ඔයාලා ළඟත් ඡේදයේ පිටපතක් තියෙනවා. ඡේදයේ මුලින් තියෙන දුවේ පුතේ රූකඩ කපන්නාගේ කම්මල කියලා. අන්න හරි දුවේ පුතේ. හැමෝම දැන් ඒ ඡේදයේ තියෙන පිටුව පෙරල ගන්නකෝ. මම මුලින්ම කිව්වනේ දුවේ පුතේ මේ ඡේදයක් කියවලා ඒ ඡේදයෙන් අහන ප්‍රශ්නවලට තමයි පිළිතුරු ලියන්න තියෙන්නේ අද අපේ පාඩමේ. ඉතින් ඡේදයේ තිබුණට ඡේදය හොඳින් කියවන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙමනම් දරුවනේ, ඡේදය කියවන්න කලින් මම මේ දෙන උපදෙස් ටික හරියටම පිළිපදින්න ඕනේ. මොකද ඇයි මම එහෙම කියන්නේ? අපි කියවන ඡේදය අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙනම් පළවෙනි උපදෙස තමයි දුවේ පුතේ හොඳින් ශබ්ද නගා කියවීම. ඒ කියන්නේ ටිකක් හයියෙන් කියවන්න ඕනේ. මොකද පුතේ, එතකොට අපේ අවධානය ඡේදය කියවන එකට විතරමයි යන්නේ. වෙන කිසිම දෙයකට අවධානය යොමු වෙන්නේ නැහැ. ඒ වගේම මේ ඡේදයේ දීලා තියෙන වචන හරිම වැදගත්. නිවැරදිව උච්චාරණය කරන්නත් ඕනේ. දැන් වැරදියට වචන කියන්න, ඒ වගේම තමයි එක දිගට ඡේදය කියවගෙන යන්න. දැන් වචන අතර පරතරයේ තිබුණට අපි ඒව ගැන අවධානය දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඔයාලා දන්නවා සමහර දේවල් අපිට පැහැදිලි වෙන්නේ නැහැ. එහෙනම් හරියට වචන උච්චාරණය කරන ගමන් විරාම ලක්ෂණවලට අවනත වෙලා වේගයෙන් කියවන්නත් ඕනේ. ඔයාලා දන්නව නේද විරාම ලක්ෂණ කියන්නේ මොනවද කියලා? දැන් ඡේදයක් කියවද්දී මේ විරාම ලක්ෂණ පිළිබඳ දැනගෙන ඉන්නත් ඕනේ. නැවතීමේ තිත, කොමාව, උඩුකොමා, විශ්මයාදී ලකුණ, තව එකක් තියෙනවා, ප්‍රශ්නාර්ථ ලකුණ. මතකයි නේද ඉගෙන ගත්තා? අන්න මේ විරාම ලක්ෂණ වලට අවනත වෙලා, ඒ කියන්නේ විරාම ලක්ෂණ වලට හොඳට බලලා තමයි අපි ඡේදය කියවන්න ඕනේ. විරාම ලක්ෂණ තියෙන තැන්වලදී නැවතිලා, ගොඩක් නැවතෙන්නේ නැහැ, නැවතිලා තමයි අපි ඊළඟ වචනේ කියන්නේ. ඉතින් එහෙම කියවනකොට අපිට මේ දීලා තියෙන ඡේදයෙන් කියවෙන දේ හරි ලස්සනට පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ, සමහර වෙලාවට අපිට එකපාරක් ඡේදය කියෙව්වම පැහැදිලි වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි මොකද කරන්නේ? තව පාරක් උත්සාහ කරනවද, නැත්තම් කියවෙන එක අතාරිනවද? කියවන්න අපහසු කෙනෙක් වුණත් මොකද කරන්න ඕනේ? අකුරු ගලප ගලප හරි නැවත නැවත කියවන්න ඕනේ. වැරදුනාට කමක් නැහැ, වැඩිහිටියෙක්ගෙන් අපිට අහලා දැනගන්න පුළුවන්. ඒ නිසා අපිට දීලා තියෙන ඡේදය දෙපාරක් තුන් පාරක්වත් කියවන්න ඕනේ අපිට මේ ඡේදයෙන් කියවෙන දේ තේරුම් ගන්න. ඉතින් මෙහෙම කියවනකොට ඔන්න අපිට ඉබේම ඡේදයෙන් විස්තර කරන දේ පැහැදිලි වෙනවා. හරි ලස්සනට සිතුවමක් වගේ හිතේ මැවෙන්න ගන්නවා. නේද දුවේ පුතේ? හරි. ඔයාලත් මේ ඡේදය හරියටම කියවනවා නම් රූකඩ කපන්නගේ කම්මල හරි අපූරුවට මැවෙනවා. ඔන්න බලන්නකෝ, අපි දැන් ඡේදයේ කියවද්දී හරියටම කියවනවා නම් රූකඩ කපන්නගේ කම්මල මගේ දරුවන්ට හරි ලස්සන්ට මැවිලා පෙනේවි. ඔයාලා ගාව ඡේදයේ පිටපතක් තියෙනවා. මම ඉස්සෙල්ලම ඡේදයේ කියවනවා දුවේ පුතේ. හොඳට සවන් දෙන්න. ආපහු පාරක් අපිට කියවන්න පුළුවන්. ඊට කලින් මම මේ කියන ඡේදයට ඔයාලා හොඳින් සවන් දෙන්න ඕනේ. නොතේරෙන වචනයක් තියෙනවා නම් දැනගන්න පුළුවන් එතකොට. හරි. එහෙනම් මම දැන් පටන් ගන්නයි යන්නේ ඡේදය කියවන්න. රූකඩ කපන්නාගේ කම්මල වූ කලි කාමරයකින්ද ස්තෝපුවකින්ද යුතු මැටි ගසා අතු සෙවෙනි කළ පැල්පතකි. කපා නිම කළ නොකළ රූකඩින්ද සායම්ගා වේලීමට තැබූ විචිත්‍ර වර්ණයෙන්ද බබලන රූකඩින්ද නියන් කැති පිහියා කෙටේරි සායම්ටින් බුරුසු සතුන්ගේ ඇටකටු දත් නිය ඔලිඳ ඇට යන ආදියෙන්ද පිරි ඔහුගේ කම්මලෙහි ඇතුළු කාමරය වූ කලි නියම කටුගයක් විය. ස්තෝප්පුවේ කොනක වූ වතුර සැලියක් ගත් ලිග්ගල් තුනකින් යුතු උඳුනෙන් දුම් නොනගින්නේ දවල් දොළහේ සිට එක දෙක වනතෙක් පමණි. එතැන් සිට රෑ හතවනතුරු උඳුනෙන් නගින ගින්න නොනිවේ. වතුර හැලිය උපකාර වූයේ ඔහුගේ රූකඩ කැපීමට නොව ඔහු රූකඩ කැපීමෙන් එකතු කරගත් සුළු මුදලට තවත් සත කිහිපයක් ලබා දීමෙන් ඔහුගේ ආදායම වැඩි කිරීමටය. රූකඩ කපන්නාගේ ස්තෝප්පුව කෝපි කඩේකි. උපුටාගත් පොත තමයි අපේ ගම. රචනා කළේ මාර්ටින් වික්‍රමසිංහ මහතා. ඉතින් දුවේ පුතේ ඔයාලා මේ ඡේදයට හොඳින් සවන් දෙන්න පුළුවන් වුණා. එහෙම නේද? හැබැයි මම තව පාරක් මේ ඡේදය කියවනවා. මොකද දැන් ඔයාලත් මාත් එක්ක කියවන්න ඕනිනේ. අපි දෙගොල්ලම එකතු වෙලා ඡේදය නැවත වරක් කියවමු. හරි පුතේ. ඔන්න මම දැන් පටන් ගන්නයි යන්නේ. රූකඩ කපන්නාගේ කම්මල වූ කලි කාමරයකින්ද ස්තෝපුවකින්ද යුතු මැටි ගසා අතු සෙවෙනි කළ පැල්පතකි. කපා නිම කළ නොකළ රූකඩින්ද සායම්ගා වේලීමට තැබූ විචිත්‍ර වර්ණයෙන්ද බබලන රූකඩින්ද නියන් කැති පිහියා කෙටේරි සායම්ටින් බුරුසු සතුන්ගේ ඇටකටු දත් නිය ඔලිඳ ඇට යන ආදියෙන්ද පිරි ඔහුගේ කම්මලෙහි ඇතුළු කාමරය වූ කලි නියම කටුගයක් විය. ස්තෝප්පුවේ කොනක වූ වතුර සැලියක් ගත් ලිග්ගල් තුනකින් යුතු උඳුනෙන් දුම් නොනගින්නේ දවල් දොළහේ සිට එක දෙක වෙනතෙක් පමණි. එතෙක් සිට රෑ හත වෙනතුරු උඳුනෙන් නගින ගින්න නොනිවේ. වතුර හැලිය උපකාර වූයේ ඔහුගේ රූකඩ කැපීමට නොව ඔහු රූකඩ කැපීමෙන් එකතු කරගත් සුළු මුදලට තවත් සත කිහිපයක් ලබා දීමෙන් ඔහුගේ ආදායම වැඩි කිරීමටය. රූකඩ කපන්නාගේ ස්තෝප්පුව කෝපි කඩයකි. අපේ ගම මාර්ටින් වික්‍රමසිංහ මහතා. මහන්සි නෑ නේද? හරි, ඡේදේ නම් කියෙව්වා. අර මම මුලින් කියලා දීපු උපදෙස් වලට නේද කියෙව්වේ? මොකද මේ ඡේදේ විරාම ලක්ෂණ කිහිපයක්ම තිබුණා. දිග වාක්‍ය තිබුණා විරාම ලක්ෂණ යොදලා. එතකොට අපි හරියට විරාම ලක්ෂණ වලට අවනත වෙලා කියෙව්වා නම් ඒ දිග වාක්‍ය එක දිගට කියාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. එහෙම වෙන් කරලා කිව්වේ නැත්නම් වැරදි අදහස් තමයි තේරුම් ගන්න වෙන්නේ. මම පුංචි උදාහරණයක් කියන්න. සමහර ළමයි මෙන්න මෙහෙම කියන්නේ නැති. රූකඩ කපන්නාගේ කම්මල වූ කලී කාමරයකින්ද ස්තෝප්පුවකින්ද යුතු මැටි ගසා අතු සෙවෙනි කළ පැල්පතකි. දැන් මේ වාක්‍යයේ කාමරයක් කියන තැනදී මේ හිම ළමයි කොහොමද කියන්නේ නැත්තේ? කලී කාමරයක්. කලී කාමරයක් කියලා වචනයක් තියෙනවද? කොහෙරි තැනක් තියෙනවද? ඔයාලා අහලා තියෙන? මම නම් දන්නේ නැහැ එහෙම තැනක් ගැන. ඉතින් මෙතනදී කියන්නේ මේ කලී කාමරයක් කියලා නෙවෙයි. රූකඩ කපන්නගේ කම්මල කියලා කියන්නේ කාමරයකින් ස්තෝප්පුවකින්ද යුතු මැටි ගසා අතු සෙවෙනි කළ පැල්පතක් බවයි. එහෙනම් කලි කාමරයක් කියලා කියන්නේ නැහැ. අර තව තැනක තියෙනවා ඔහුගේ කම්මලෙහි ඇතුළු කාමරය වූ කලි නියම කටුගයක්. කලි නියම කටුගයක් කියන වචනේ භාවිතා කරන්න බැහැ. මොකද කාමරය වූ කලි නියම කටුගයක් විය. අන්න ඒ විදිහට තමයි අපි වචන පද බෙදලා වෙන් කරලා කතා කරන්න ඕනේ, කියවන්න ඕනේ. දැන් තේරුණා නේද? අන්න කියවන එකත් අපි හරියට කියවන්න ඕනේ. ඉතින් දුවේ පුතේ, මේ කියවපු ඡේදේ මම දැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්න තමයි යන්නේ. හොඳින් සමන් දෙන්න ඕනේ. මොකද මේ ඡේදයේ සමහර දේවල් සමහර ළමයින්ට අපහැදිලි වෙන්න පුළුවන්. එහෙනම් පැහැදිලි කරගන්න මම මේ කියලා දෙන දේවල් හොඳට අහගන්න ඕනේ. මුලින්ම මේ ඡේදයෙන් කියවෙන්නේ කවුරු ගැනද? ගමේ ඉන්න රූකඩ කපන්න ගැන. එහෙම නේද? ති රූකඩ කපන්නගේ කම්මල හරි අපූර්වට විස්තර කරනවා. මුලින්ම කියලා කියන්න බලමු. රූකඩ කියලා කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නව නේද? ඔයාලත් විවිධ රූකඩ නිර්මාණය කරනවනේ, සෙල්ලම් කරන්න. හැබැයි මගේ පුතේ, මේ කතාවේ රූකඩ කපන්න සෙල්ලම් කරන්න නෙවෙයි රූකඩ කැපුවේ. ඔහු රූකඩ කැපුවේ රූකඩ නිර්මාණය කළේ රස්සාවට. දැන් ඔයාලා දුවේ පුතේ හිතින් මවා ගන්න ඕනේ මේ රූකඩ කපන්නගේ ගෙදර නැත්තම් කම්මල. මේ කම්මලේ තියෙන්නේ එක කාමරයයි ස්තෝප්පුවක් තියෙනවා මැටි ගාලා පොල්ලතු සවි කරපු පැල්පතක්. එහෙම පැල්පතක් තමයි දැන් මවා ගන්න ඕනේ. එහෙම නේද? ඉතින් ඊළඟට අපි යමුද මේ රූකඩ කපන්නගේ ගේ ඇතුළට. මොනවද මේ ගේ ඇතුලේ තියෙන්නේ කියලා බලන්න. අනේ ඉතින් එක කාමරයයිනේ තියෙන්නේ. ඉතින් මේ කාමරයේ තියෙන දේවල් බැලුවම අම්මෝ ගොඩක් ජාති තියෙනවා. කොයාලත් දැක්ක නේද මේ කාමරයේ තියෙන දේවල්? කපා නිම කළ රූකඩ, කපා නිම නොකළ රූකඩ, ඒ වගේම සායම් ගාලා වේලෙන්න තියපු රූකඩ. තව තියෙනවා. මොනවද? මේ රූකඩ හදන්න ගන්න උපකරණ වගේකුත් ඔන්න තියෙනවා. මොනවද කියන්න බලමු ඒවා. නියන්, කැති, පිහි, කෙටේරි, සායම් ටින්, බුරුසු, ඔන්න ඔය වගේ දේවලුත් තියෙනවා. තව තියෙනවා රූකඩ හදන්න ගන්න දේවලුත් ඔන්න ගොඩ ගහලා තියෙනවා. මොනවද? සතුන්ගේ ඇටකටු, දත්, නියපොතු, ඒ වගේම පුතේ ඔලිඳ ඇටත් ඔන්න ගොඩ ගහලා තියෙනවා. ඉතින් මේ කාමරය හරියට මට නම් පේන්නේ කටුගයක් වගේ. දැන් මොකද්ද මේ කටුගයක් කියන්නේ? කටුගයක් කියන්නේ කෞතුකාගාරයකට. විවිධ භාණ්ඩ උපකරණ වටිනාකමක් තියෙන බඩු එකතු කරලා එකම තැනක තියෙනවා. ඉතින් කෞතුකාගාරයක නම් ඉතාම වටිනා පැරණි භාණ්ඩ තමයි තියෙන්නේ. ලංකාවෙත් තියෙනවා කොළඹ පිහිටි ජාතික කෞතුකාගාරය. ඉතින් දරුවනේ පරණම බඩු අපිට වටින්නේ නැති වුණාට රූකඩ කපන්නගේ ගෙදර තියෙන මේ කාමරේ බඩු භාණ්ඩ හරියට කෞතුකාගාරික ස්වරූපේ ගන්නවා කියලා තමයි මෙතනදි කියන්නේ. ඉතින් දැන් ඔන්න අපි තියෙන එකම කාමරයක් දැක්කනේ. ඉතින් ඊළඟට අපි යමු රූකඩ කපන්නගේ කම්මලේ තියෙන ස්තෝපු කාමරයට. අපි මේ කාමරය පහු කරලා තමයි ආවේ. මේ කාමරයට පහු කළෙද්දි මම දැක්කා එක පැත්තක තියෙන උඳුනක්. උඳුන කියලා කියන්නේ ලිපට. මේ ලිප ගල් තුනක් අරගෙන තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ ලිප උඩ වතුර හැලියක් තියෙනවා. ඒ කියන්නේ වතුර මුට්ටියක්. උදේ හවස මේ ලිප පත්තු කරලා තිබුණට දවල් 12 ඉඳලා 1-2 වෙනතෙක් මේ ලිප පත්තු කරන්න ඕනේ නැල්ලු. ඇයි දරුවනේ රූකඩ කපන්න වතුර උණු කරන්නේ? මොකද රූකඩ හදන්නද? නෑ. එහෙමනම් මොකටද මේ රූකඩ කපන්න වතුර එකතු කරන්නේ, උණු කරන්නේ? ඒක ඡේදයේ අවසානයේ තියෙන උත්තරේ. රූකඩ කපන්නගේ ස්තෝප්පුව කෝපි කඩයක් කියලා. එහෙමනම් රූකඩ කපන්න පුංචි කෝපි කඩයක් පවත්වගෙන යනවා නේද? ඉතින් මේ රූකඩ කපන්න කඩේට යන්නේ ණයට හදලා දෙන්නේ මොනවද? කෝපි. ඉතින් මේ කෝපි හදලා දෙන්න තමයි ස්තෝප්පුවේ වතුර මුට්ටියක් උණු කරන්නේ. ඉතින් මේ කෝපි හදලා දෙන නිසා, නැත්නම් මේ කෝපි කඩයක් පවත්වගෙන යන නිසා රූකඩ කපන්නට යම් මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. මොකද රූකඩ කපන්නගේ ප්‍රධාන ආදායම් මාර්ගයේ රූකඩ කැපීම. දැන් මේ රූකඩ කැපීමට අමතරව රූකඩ කපන්නට පුළුවන් වෙලා තියෙනවා කෝපි කඩේ පවත්වාගෙන යන නිසා තවත් යම් කිසි මුදලක් ඉතිරි කරගන්න. ඉතින් හරිම ලස්සන ඡේදයක්. එහෙම නේද? ඔයාලටත් රූකඩ කපන්නගේ චරිතය මැවුණ නේද? පුංචි කඩයක් දාලා තියෙන, ඇතුලේ විවිධ දේවල් පිරුණු එකම එක කාමරයක් තියෙන මේ රූකඩ කපන්නගේ කම්මල හරි ලස්සන්ට මැවෙන්නේ නැති. හොඳයි දරුවනේ, ඡේදය කියවලා පැහැදිලි කරගත්ත අපි. දැන් ඊළඟට අපි මොකද කරන්න ඕනේ? මේ ඡේදය කියෙව්වට පස්සේ මම කිව්වනේ ප්‍රශ්න වගේක් අහනවයි කියලා. මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර ලියන්නේ කොහොමද කියලා තමයි දැන් අපි බලන්න යන්නේ. මෙන්න මේ ටිකත් හරිම වැදගත්. මොකද ඡේදය කියවන්න දන්නවා. එහෙනම් ඡේදය කියෙව්වම විතරක් ඇතිද? නෑ නේද? ප්‍රශ්නවලට උත්තර ලියන්න කලින් අපි උපදෙස් ටිකක් දෙනවා. අන්නේ උපදෙස් ටිකත් කියවන්න ඕනේ. ඉතින් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා උදාහරණයක් විදියට මම ප්‍රශ්න කීපයක් ඔයාලට පැහැදිලි කරලා පෙන්නනවා. දැන් සමහර ප්‍රශ්න තියෙනවා නිවැරදි පිළිතුරු ඉදිරියෙන් ලියන්න කියලා. තවත් විදියකට ගත්තම හිස්තැන් පුරවන්න. තව විදියකට තියෙනවා පිළිතුරට අදාළ අංකයේ ඉදිරියෙන් ලියන්න. යා කරන්න, යටින් ඉරක් අඳින්න. ඉතින් මෙන්න මේ වගේ උපදෙස් දීලා තියෙනවා. අපි මේ උපදෙසුත් කියවන්න ඕනේ පිළිතුරු ලියන්න. ඉතින් සමහර ළමයි කරන වැරද්දක් තමයි පුතේ ඔයාලත් හරියට කරනවා එක. උත්තරේ දන්නවා ඉක්මන්ට ලියාගෙන යනවා. සමහරක් විට ඉරි ගහන්න තියෙනවා. හිස්තැනෙහි ලියන්නේ නැතුව ඉරි ගහන්න තියෙනවා පිළිතුරට. ඉතින් උපදෙස් කියවන්නේ නැති නිසා තමයි අපිට ඉතින් ලකුණක් දෙන්න විදිහක් නැත්තේ. ඒ නිසා අවධානයෙන් අවබෝධයෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලියමු අපි. මම එහෙනම් ඔයාලගෙන් ප්‍රශ්න එකක් දෙකක් අහන්න. කොහොමද මේ ප්‍රශ්නවලට උත්තර ලියන්නේ කියලා. පළවෙනියෙන්ම කියනවා මේ ඡේදයෙන් කියවෙන පුද්ගලයා කවුද කියලා. මේ ඡේදයෙන් කියවෙන්නේ කවුරු ගැනද? හරිම ලේසි, රූකඩ කපන්න ගැන. එහෙනම් පිළිතුර විදිහට අපිට රූකඩ කපන්න ගන්න පුළුවන්. ඊළඟට මම ප්‍රශ්නය අහනවා රූකඩ කපන්නගේ කම්මලේ රූකඩ වර්ග කීයක් තිබුණාද? දැන් මෙතනදී රූකඩ වර්ග කීයක් තිබුණද කියලා අපි අහන්නේ. එහෙනම් රූකඩ වර්ග මොනවද කියලා අපිට ලියන්න ඕනේ වෙන්නේ නැහැ. රූකඩ වර්ග කීයක් තිබුණද? කපා නිම කළ රූකඩ, කපා නිම නොකළ රූකඩ, සායම් ගා වේලෙන්න තිබූ රූකඩ. එහෙනම් රූකඩ වර්ග තුනක් තිබිලා තියෙනවා මේ ඡේදයේ තුල රූකඩ කපන්නගේ කම්මලේ. එහෙනම් අපිට උත්තරේ ලියන්න තියෙන්නේ 3 විතරයි. ඔන්න ඔය විදිහට ප්‍රශ්න හොඳට කියවලා පිළිතුරු ලියන්න පුළුවන් අපිට. ඉතින් ඔයාලට ඇගීමක් දීලා තියෙනවා, පැවරුමක් දීලා තියෙනවා. ඡේදය හොඳින් කියවලා මේ පැවරුමට අදාළව පිළිතුරු ලියන්න ඕනේ. ඡේදයක් කියවන්න දැන් පුළුවන්, හොඳින් කියවන්න පුළුවන්. ඡේදයට පිළිතුරු ලියන්නත් දැන් ඔයාලා දන්නවා. එහෙනම් දුවේ පුතේ, අද අපි අපේ පාඩම ඡේදයක් හොඳින් කියවලා ඒ ඡේදයට අහන ප්‍රශ්න වලට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා අපි ඉගෙන ගත්තා. අපි මේ වගේ තවත් පාඩමකින් නැවත සම්බන්ධ වෙමු. එහෙම නන්දුවේ පුතේ, ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මින් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.